අද ඔබ හමුවන්නේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී මහනිලුබෑව විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ශිෂ්‍යත්ව දේශක DS සරත් ගුණතිලක ගුරුතුමා.
අයිබෝන්. අදත් සොඳුරු සිතින් අධ්‍යාපනික සත්කාරය ගුවනින් ඔබේ දෙසවන් සමීපයටම සමීප කරන්න. ඔන්න අදත් මෙලෙස ඔයාලට පාඩම අරගෙන එන්නේ. අපි නැවතුණාට ලෝකේ කැරකෙනවා. ලෝකේ නැවතිලා නැහැ. ඒ කියන්නේ කාලය ගත වෙනවා. එහෙමනම් ඔන්න කාලයට ගත වෙන්න දීලා අපි නිකම්ම නිකං හිටියොත්. එහෙමනම් ඔන්න මුලින්ම ගානක් අපි ලියාගමු. ලියාගන්න සූදානම් වෙලා ඔන්න පළවෙනි ගානට අපි යන්න හදන්නේ. අක්කා මල් දෙකක් සාදන විට නංගි මල් තුනක් සාදයි. අක්කා මල් දෙකක් සාදන විට නංගි මල් තුනක් සාදයි. නංගි මල් තුනක් සාදන විට අම්මා මල් පහක් සාද. මං ආපහු ගාන කියන්නම්. අක්කා මල් දෙකක් සාදන විට නංගි මල් තුනක් සාදයි. නංගි මල් තුනක් සාදන විට අම්මා මල් පහක් සාදයි. පළවෙනි ප්‍රශ්නය රෝමලක්කන් අංක 1. වැඩිම වේගයකින් මල් සාදන්නේ කවුද? දෙවෙනි ප්‍රශ්නය අඩුම වේගයකින් මල් සාදන්නේ කවුද? ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඔයාට ආවොත් හදන ක්‍රම කීපයක් තියෙනවා. ඔයාට හදන ලේසිම සරලම පහසුම ක්‍රමය කියලා දෙන්න තමයි හදන්නේ. මුලින්ම ඔයාගේ කටුකොලේ දත්තයන් සටහන් කරගන්න ඕනේ. මොනවද ගානේ දත්තයන් කියන්නේ? ඔයා දැන් දන්නවා. දැනටමත් දීලා තියෙන තොරතුරු. අපි දන්න තොරතුරු ටික සටහන් කරගන්න. දන්න තොරතුරු ඇසුරෙන් තමයි නොදන්න තොරතුරු හොයාගන්න අපි උත්සාහ කරන්නේ. එමනම් අපි දන්නවා අක්කා මල් දෙකක් සාදන විට නංගි මල් තුනක් සාදනවලු. එහෙනම් උඩින් ලියා ගන්නකෝ. අක්කා කියලා ලියලා තරමක් ඈතින් නංගි කියලා ඒ පෙළියම ලියා ගන්න. අක්කා මල් දෙකක් සාදනකොට නංගි මල් තුනක් සාදන නිසා අක්කට යටින් දෙක ලියන්න, නංගිට යටින් තුන ලියන්න. ඊට පස්සේ කියනවා නංගි මල් තුනක් සාදන විට ඊට යටින් ආපහු තුන ලියලා අම්මා මල් පහක් සාදනවලු. එහෙමනම් නංගිට යටින් තුන ලියලා අම්මට යටින් ඔන්න පහ ලියන්න. දැන් මම කිව්ව දේ තේරුම් අරගෙන ඇති කියලා මම හිතනවා. අක්කා මල් දෙකක් සාදන විට නංගි මල් තුනක් සාදන නිසා අක්කට යටින් දෙක ලියන්න, නංගිට යටින් තුන ලියන්න. නංගි මල් තුනක් සාදන විට අම්මා මල් පහක් සාදන නිසා නංගිට යටින් නැවත වතාවක් තුන ලියලා අම්මට යටින් පහ ලියන්න. අපෙන් අහනවා වැඩිම වේගයකින් මල් සාදන්නේ කවුද කියලා. එහෙමනම් පුතේ, අපි දන්නවා මේක එක පෙළකට ගන්න පුළුවන්. අක්කා මල් දෙකක් සාදනකොට නංගි මල් තුනක් නම් සාදන්නේ, නංගි මල් තුනක් සාදනකොට අම්මා මල් පහක් නම් සාදන්නේ. එක පේලියකට ගත්තත් පුතේ, අක්කා යටින් දෙක, නංගි යටින් තුන, අම්මා යටින් පහ. එහෙමනම් වැඩිම මල් සාදන්නේ අම්මා බව අපට පේනවා. මේ ගාන සරලයි. ඒ වගේ ගානක් හදාගන්න ලේසි. අම්මා තමයි වැඩිම වේගයකින් මල් සාදන්නේ. අඩුම වේගයකින් මල් සාදන්නේ අක්කා. අක්කා මල් දෙකක් සාදනකොට නංගි මල් තුනක් සාදනවනේ. නංගි මල් තුනක් හදනකොට අම්මා මල් පහක් හදනවා. එහෙනම් වැඩිම වේගයකින් මල් හදන්නේ අම්මා. අඩුම වේගයකින් මල් හදන්නේ අක්කා. මම හිතනවා ඔයාලට මේ ගාන තේරුණා කියලා. සරලම ගානක් දුන්නේ. ලේසි හදන්න. අමාරුවක් නෑ කිසිම. වමනාවෙන් අහගෙන හිටියොත් ගෙදර ඉඳලම ඉගෙන ගන්න ඔන්න පහසුකම් සලසලා තියෙන්නේ. එමනම් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. වමනාවෙන් ලියා ගන්න. ඉස්කෝලේ ආරම්භ කරන්න දැන් ළඟයි. දැන් ගුරුවරුන්ට එහෙම ඔන්න වැක්සින් එක දීලා දැන් පාසල් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. තව සතියක් දෙකක් යනකොට ඔයාට පුළුවන් වෙයි සුදු ඇඳුම් ඇඳගෙන පාසලට යන්න. දෙවෙනි ප්‍රශ්නය ලියා ගන්න. නැන්දා මල් 6ක් සාදන විට අම්මා මල් 8ක් සාදයි. නැන්දා මල් 6ක් සාදන විට අම්මා මල් 8ක් සාදයි. අම්මා මල් 3ක් සාදන විට අක්කා මල් 4ක් සාදයි. අම්මා මල් 3ක් සාදන විට අක්කා මල් 4ක් සාදන. වැඩිම වේගයකින් මල් සාදන්නේ කවුද? වැඩිම වේගයකින් මල් සාදන්නේ කවුද? දෙවෙනි ප්‍රශ්නය, අඩුම වේගයකින් මල් සාදන්නේ කවුද? අඩුම වේගයකින් මල් සාදන්නේ කවුද? අපි බලමු. දැන් අපි බලමු. දැන් නැන්දා මල් 6ක් සාදනකොට අම්මා මල් 8ක් සාදනවා නම් ඒ දෙන්න අතර අපි දන්නවා නැන්දට වඩා වේගයකින් අම්මා මල් සාදන බව පේනවා. අම්මා මල් 3ක් සාදන විට අක්කා මල් 4ක් සාදයි. එතකොට ඒ දෙක වෙනම ගත්තාම අපට පේනවා අම්මට වඩා වේගයකින් අක්කා මල් සාදන බව. මං ආපහු ගානට යන්නම්. නැන්දා මල් 6ක් සාදන විට අම්මා මල් 8ක් සාදයි. එතකොට නැන්දට වඩා වේගයකින් අම්මා මල් සාදනවා. නැන්දා මල් 6ක් සාදනකොට අම්මා මල් 8ක් සාදනවා. අම්මා මල් 3ක් සාදන විට අක්කා මල් 4ක් සාදයි. එතකොට අම්මට වඩා අක්කා වේගවත් කියලා පේනවා. හැබැයි අපට හොයාගන්න බෑ පුතේ. නැන්දට වඩා අම්මා වේගවත්, අම්මට වඩා අක්කා වේගවත්. එතකොට ප්‍රමාණාත්මකව අපි කීයක් හදනවද කියලා හොයාගන්න අමාරුයි. එක එක්කෙනා වෙන වෙනම. ඒකට අපි මොකද්ද කරන්නේ? අපි ඒකට කරන්නේ අර වගේම ලියා ගන්නවා. නැන්දා මල් 6ක් සාදනකොට අම්මා මල් 8ක් සාදන හින්දා නැන්දට යටින් 6 ලියනවා, අම්මට යටින් 8 ලියනවා. නැවත වතාවක් ලියනවා. අම්මා මල් 3ක් සාදන විට අක්කා මල් 4ක් සාදන නිසා අම්මට යටින් ආපහු 3 ලියලා ඒ පේළියම නැන්දයි අම්මයි ලියපු පේළියම අක්කත් ලියලා අක්කට යටින් 4ක් ලියනවා. ඔන්න නැන්දා මල් 6ක් සාදනකොට අම්මා මල් 8යි ඊට යටින් ලියනවා. අම්මා මල් 3ක් සාදනකොට අක්කා මල් 4ක් සාදන. ඊට පස්සේ මේ තියෙන ඉලක්කම් ටික ගුණ කරනවා. හැබැයි ගුණ කරන්නේ කොහමද? ගුණ කරන්නේ හරහට. ඔයාට පේනවා නැන්දා යටින් 6ක් තියෙනවා, අම්මා යටින් 8 සහ 3 තියෙනවා, අක්කා යටින් 4 තියෙනවා. එහෙමනම් පුතේ එන්න අකුරක් අනිත් පැත්තට පෙරලුවා වගේ, හරියට පුටුවක් වගේ නැන්දාගේ මේ හදන මල් 6 ගුණ කරනවා 3ෙන්. 6 වරක් 3 18ක් එනවා. අම්මා යටින් තියෙන සංඛ්‍යා දෙකම ගුණ කරන 8 වරක් 3 24යි. නැත්තම් 3 වාරයක් 8 24යි. අක්කා යටින් තියෙන 4 අම්මගේ උඩින්ම තියෙන 8, ඒ 8 සහ 4 ගුණ කරනවා 8 වාරයක් 4 32ක් එනවා. දැන් අපට ඇවිල්ලා තියෙන මේ 3 දිනාගේ යටින් සංඛ්‍යා ටිකක්. ඒ තමයි නැන්දා යටින් 18ක්, අම්මා යටින් 24ක්, අක්කා යටින් 32ක්. අපි දන්නවා වැඩි මාගේ 32 වේගයෙන්ම මල් හදන්නේ කවුද? අක්කා. වේගයෙන්ම මල් හදන්නේ අක්කා. අඩුම අගය 18, අඩුම වේගයකින් මල් හදන්නේ, හිමින්ම මල් හදන්නේ නැන්දා. මං හිතනවා ඔයාට තේරුණා කියලා. ඒත් මං ආපහු කියන්නම් මේ විදිහට. නැන්දා මල් 6ක් සාදන විට අම්මා මල් 8ක් සාදන නිසා නැන්දට යටින් 6 ලියනවා, අම්මට යටින් 8 ලියනවා. ආපහු වතාවක් අම්මා මල් 3ක් සාදන විට අක්කා මල් 4ක් සාදනවා කියලා දීලා තියෙන හින්දා අම්මට යටින් 3 ලියනවා, ආපහු 8 ඉලක්කමට යටින් 3 ලියලා නැන්දා අම්මා ලියපු පේළියම අක්කත් ලියලා අර අම්මට යටින් ලියපු 3 ලියලා ඒ කෙලින්ම දකුණු අත පැත්තෙන් 4 ලියන. එතකොට ඔයා සංඛ්‍යා පිළිවෙලකට ලියලා ඇති. ඊට පස්සේ මම කිව්වේ නැන්දා 6ක් හදනකොට අම්මා මල් 8ක් සාදනවා කිව්වනේ. ඒ 8ට යටින් තියෙන 3ක්. 6යි 3යි ගුණ කරන 6 වරක් 3 18යි. අම්මා යටින් තියෙන සංඛ්‍යා දෙක 8යි 3යි ගුණ කරන 8 වරක් 3 24යි. අක්කා යටින් තියෙන 4 විතරයි. අම්මට උඩින්ම තියෙන 8, 8යි 4යි ගුණ කරන්න 32ක් එනවා. මං කිව්වේ n අකුරක් හැඩයට ඉරි ඇඳලා මේක ගුණ කරගන්න. එතකොට එනවා නැන්දා යටින් 18, අම්මා යටින් 24, අක්කා යටින් 32. එහෙමනම් වැඩිම වේගයකින් මල් සාදන්නේ අක්කා බව පේනවා. මෙතන තියෙන සංඛ්‍යාවලින් 32 තමයි වැඩිම වටිනාකමක් තියෙන සංඛ්‍යාව. ඒ වගේම ආදරණීය දුවේ පුතේ නැන්දා යටින් තියෙන 18, එහෙමනම් අඩුම වේගයකින් මල් හදන්නේ නැන්ද කියලා අපට හොයාගන්න පුළුවන්, හිතාගන්න පුළුවන්. එහෙමනම් තවත් එක ගානක් කතා කරන්න කලින් ගිය සතියේ අපි ඔයාලත් එක්ක කතා කරනකොට පාඩමේදී මම අහුව ප්‍රශ්නයක්. අහපු ප්‍රශ්නේ ඔයාලට මතක ඇති. ගඩොලක බර, එම ගඩොලේ සම්පූර්ණ බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 6කි. ගඩොලක බර, එම ගඩොලේ සම්පූර්ණ බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 6කි. ගඩොලේ සම්පූර්ණ බර කොපමණද කියලා. මම ඔයාට එදා පාඩමේදී කිව්වේ ඇඳගන්න ඍජු කෝණාශ්‍රයක්, ඒක සමාන කොටස් තුනකට බෙදා ගන්න. තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 6යි නම් තුනෙන් එකක් ඇරුණකොට ඉතුරු වෙනවා කොටස් තුනෙන් දෙකක්. ඒ තුනෙන් දෙක කියලා කියන්නේ කිලෝග්‍රෑම් 6ක් නම් ඒ තුනෙන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 3ක්. එහෙමනම් කිලෝග්‍රෑම් 3ේ කොටස් 3ක් තියෙනවා. එහෙමනම් ගඩොලේ බර කිලෝග්‍රෑම් 9. සමහර දූපුතුන් නිවැරදිව පිළිතුරු එවන අතරේ සමහර අයගේ උත්තර වැරදි තිබුණා. ඔයා දන්නවද දැන් නිවැරදි උත්තර එව්වේ කවුද, වැරදි උත්තර සපයලා තිබුණේ කවුද කියලා? කොහොම වුණත් උත්තරේ එන්න ඕනේ කිලෝග්‍රෑම් 9. නවිත්මි ඉතර අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසලේ නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. තිසලිත් නිවැරදි පිළිතුර සපයලා තිබුණා. තරුසි අමාය පුසියන්කොළම විද්‍යාලේ, එවැගේම සසිඳු සදෙව්මෙත් බුදුගෙහින්න මහවිද්‍යාලේ, එවැගේම සුබෝධි විහර්සන කුඩා නෙළුබෑව ගැමුණු මහවිද්‍යාලෙන් නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. නඳුනි තෙලදින්නවැව විද්‍යාලේ පහසේනේ නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. දෙව්මි ජයන්තිපුර විද්‍යාලේ පොළොන්නරුව, නේත්‍ර හංසන විද්‍යාලෝක විද්‍යාලේ පොළොන්නරුව, රිසාක්‍ය රිසලි දහම්ස පොළොන්නරුව විද්‍යාලෝක විද්‍යාලෙන් නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. ජනනි මහේසිකා වයඹ පළාතේ මහව පොල්පිටිගම සියඹලන්ගම විද්‍යාලේ නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. එසඳි උපේජා ගල්නෑම ප්‍රාථමික විද්‍යාලය, ගගන චතුරාන් රළපනාව විද්‍යාලයේ නොච්චාගම හතර ශ්‍රේණිය, නවිඳු අනුරාධපුර පැල්බෙන්දියාව ප්‍රාථමික විද්‍යාලයෙන්, ඒ වගේම තෙනුලි සසත්න අනුරාධපුර පැල්බෙන්දියාව විද්‍යාලයෙන්ම ඔන්න නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. ඔයාලගේ උනන්දුව අපට තේරෙනවා. තිනායා පලිහවඩන පොළොන්නරුව හිඟුරේක ප්‍රාථමික විද්‍යාලේ, සමුදි කුසලානි අනුරාධපුර ඇඹුල්ගස්සෑව ප්‍රාථමික විද්‍යාලේ, දනෝස්ස බාසිත අනුරාධපුර කැලේදෙව්ලෑව විද්‍යාලේ, එවැගේම හිරුනි ඉසාරා කටියාව යාය එක විද්‍යාලයෙන් නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. අසෙන් සුලක්ෂණ කැබිදිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලේ, පිනිදු පින්සර කුඹුක්වැව නිමල්සිරි විද්‍යාලේ, දොල්මිනි චමිත්‍රා අනුරාධපුර ඉඳිගොල්ලෑව යකාවැව විද්‍යාලයේ කැපිදිගොල්ලෑව, ගගන නිස්සරණ නිලුමින්ද පොළොන්නරුව තිඹිරිගස්සය ප්‍රාථමික විද්‍යාලේ, තස්මි නතාසා අනුරාධපුර රත්මලේ තිස්ස මහවිද්‍යාලේ, එවැගේම සේනිල ධම්මිරු පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලේ. සෙනුකි ඔන්න ඔයාගේ නමත් මතක් කරනවා. ගුණපාල මනසේකර විද්‍යාලයේ මහව, පමුදි ආකර්ෂා ගුණපාල මනලසේකර විද්‍යාලයේම වයඹ පළාතේ, ඉමාසි නිහාරා අනුරාධපුර සනපාලි බාලිකා ජාතික පාසලේ නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා ගඩොලේ බර කිලෝග්‍රෑම් 9ක් බව. එහෙමනම් ඔන්න අපි තවත් එක ගානක් හදන්න තමයි යන්න සූදානම. තුන්වෙනි ගාන ලියාගමු නේද? මාමා පොල්ලතු 6ක් වියන විට තාත්තා පොල්ලතු 5ක් වියයි. තාත්තා පොල්ලතු 5ක් වියන විට අයියා පොල්ලතු 7ක් වියයි. අනාපහු ගාන කියනවා මාමා පොල්ලතු 6ක් වියන විට තාත්තා පොල්ලතු 5ක් වියයි. තාත්තා පොල්ලතු 5ක් වියන විට අයියා පොල්ලතු 7ක් වියයි. පළවෙනි ප්‍රශ්නේ රෝමි ලක්කන් අංක 1. වැඩිම වේගයකින් පොල්ලතු වියන්නේ කවුද? ඊළඟ ප්‍රශ්නය අඩුම වේගයකින් පොල්ලතු වියන්නේ කවුද? අපි අර විදිහටම දත්තයන් සටහන් කරගමු. මාමා පොල්ලතු 6ක් වියන නිසා මාමට යටින් ඔන්න පොල්ලතු 6 දානවා. තාත්තා පොල්ලතු 5ක් වියන හින්දා තාත්තට යටින් ඔන්න පොල්ලතු 5ක් දානවා. මාමා 6යි තාත්තා 5යි. තාත්තා 5ක් වියන විට අයියා 7ක් වියනවා. එහෙමනම් ඔන්න තාත්තට යටින් ආපහු 5ක් ලියනවා, අයියට යටින් 7ක් ලියනවා. අපි අර විදිහටම හරහට ගුණ කරනවා. ඉස්සෙල් දකුණක් වගේ නැත්තම් එන්න අකුරක් පෙරලල වගේ. අපි බලමු මේ විදිහට ගුණ කරාම මාමා යටින් තියෙනවා පහක්, තාත්තා යටින් තියෙන ඉලක්කන් දෙකක් පහ සහ පහමයි තියෙන්නේ, අයියා යටින් තියෙන්නේ හත. එහෙමනම් මාමා යටින් තියෙන හය ගුණ කරනවා පහින්, එතකොට හය වාරයක් පහ 30ක් වෙනවා. තාත්තගේ තමයි යගයන් දෙකක් දීලා තියෙන්නේ පහ සහ පහ කියලා, එතකොට පස් වාරයක් පහ 25ක් වෙනවා. අයියාගේ තියෙන එක ඉලක්කමයි හත. හත ගුණ කරනවා තාත්තගේ යටින් තියෙන මේ පහේ ඉලක්කම. හත් වාරයක් පහ 35ක්. එතකොට ඔන්න අගයන් තුනක් අලුතෙන් අපට ඇවිල්ලා තියෙනවා. මාමා යටින් 30, තාත්තා යටින් 25, අයියා යටින් 35. එවනම් මේ සංඛ්‍යා තුනෙන් වඩාත් ලොකුම සංඛ්‍යාව 30ද 25ද 35ද? වදන්නවා වඩාත්ම විශාල අගයක් තියෙන සංඛ්‍යාව 35. එහි අයිතිය අයියට. එවනම් වඩාත් වේගෙන් පොල්ලතු වියන්නේ අයියා. අඩුවෙන්ම වේගයකින් පොල්ලතු වියන්නේ තාත්තා. 30, 25 සහ 35 කියන සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව, කුඩාම අගය 25. ඔයාලා නිවැරදි පිළිතුරු එවුවහම අපිට දැනගන්න පුළුවන් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ආදරණීය දුවේ පුතේ, එකක් ඔයාගේ හැකියාව. අනිත් එක තමයි පහ ශ්‍රේණියේ දරුවෝ වගේම හතර ශ්‍රේණියේ දරුවොත් මේ වැඩේට ගොඩක් උනන්දු බව. තුන ශ්‍රේණියේ දරුවොත් නිවැරදි පිළිතුරු එවලා තිබුණා. ආදරණීය දුවේ පුතේ, මේ ශිෂ්‍යත්ව පාඩම පහේ අයියලා අක්කලාගේ සමහර විට මම කියන දේ ඔයාට නොතේරෙන්න පුළුවන්. හැබැයි ලබන අවුරුද්දෙත් මේ වගේම වැඩසටහනක් ඔයාලට අරගෙන එනවා. හැබැයි නොතේරුණත් ඔයාලා හැමදාම පාඩම අහගෙන ඉන්න. එතකොට ඔයාට ආපහු ඔයාගේ අවුරුද්දේ පාඩම අරගෙන එනකොට දෙවෙනි වතාවට තමයි ඔයාට මේ පාඩම ඇහෙන්නේ. එතකොට පුළුවන් වෙයි ඔයාගේ හතරේ ඉන්න යාළුවන්ට වඩා ඔයාට යමක් ඔළුවට ගන්න. එහෙමනම් හතරේ ඉන්න දූල පුතාලත් පාඩම අහගෙන ඉන්න. ගැටලු තිබුණොත් අපිට කතා කරන්න. අපි ඒවා හැමෙන් විසඳගමු. පහේ අයියලා අක්කලාට තේරෙන විදිහට මේ පාඩම කියනකොට ඔයාට හිතෙන්න පුළුවන් අනේ එපා වෙනවනේ, මේවා අපිට තේරෙන්නේ නැහැනේ වගේ. හැබැයි මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් තමයි තියෙන්නේ. මොකද ඔයාට තාම චක්කර එහෙම පාඩම් කරලා නැතුව ඇතිනේ 12 වරක් දක්වා. ඒ හින්දා ප්‍රශ්න ටිකක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න निराකරණය කරගෙන අපි ලබන අවුරුද්දෙත් ඔයාලට ඔන්න අපි බලාපොරොත්තු වෙනවා රජරට සේවයේ FM 107.3 ගුවන් විදුලි නාලිකාවෙන් මේ වගේම රසවත් පාඩමක් අරගෙන ඉන්න ඔයාගේ විෂය නිර්දේශයට අනුව. එමනම් අපි ඔන්න තවත් එක ගානකට යන්න සූදානම් වෙන්නේ. මිනිසුන් 3 දෙනෙකු වෙන වෙනම ගඩොල් කපයි. මිනිසුන් 3 දෙනෙකු වෙන වෙනම ගඩොල් කපයි. සිරිදාස ගඩොල් 10ක් කපන විට පියදාස ගඩොල් 7ක් කපයි. සිරිදාස ගඩොල් 10ක් කපන විට පියදාස ගඩොල් 7ක් කපයි. පියදාස ගඩොල් 3ක් කපන විට සෝමදාස ගඩොල් 4ක් කපයි. වේගයෙන්ම ගඩොල් කපන්නේ කවුද? ඒක රෝමිලකං අංක 1. රෝමිලකං අංක 2 ලියාගන්න. අඩුම වේගයකින් ගඩොල් කපන්නේ කවුද? ඔන්න මං ආපහු ගාන කියවනවා. 4 වෙනි ගාන. මිනිසුන් 3 දෙනෙකු වෙන වෙනම ගඩොල් කපයි. සිරිදාස ගඩොල් 10ක් කපන විට පියදාස ගඩොල් 7ක් කපයි. පියදාස ගඩොල් 3ක් කපන විට සෝමදාස ගඩොල් 4ක් කපයි. වේගයෙන්ම ගඩොල් කපන්නේ කවුද? ඒක රෝමිලක්කං අංක 1. දෙවෙනි ප්‍රශ්නය, අඩුම වේගයකින් ගඩොල් කපන්නේ කවුද? එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි දන්නවා දැන් හදන විදිය. මේ නන්තුන ලියලා මේ නන්තුනට හිමි ප්‍රමාණයන් යටින් ලියනවා. යටින් ලියලා ගුණ කරලා බලනවා කාගේ අගේද වැඩි කියලා. ඉස්සෙල්ලාම අපි ලියනවා සිරිදාස ගඩොල් 10ක් කපන විට පියදාස ගඩොල් 7යිනේ කපන්නේ. එහෙමනම් ඔන්න සිරිදාසට යටින් 10 ලියනවා, පියදාසට යටින් 7 ලියනවා. ඊට පස්සේ කියනවා පියදාස ගඩොල් 3ක් කපන විට සෝමදාස ගඩොල් 4ක් කපනවනේ. පියදාසට යටින් 3 ලියනවා, සෝමදාසට යටින් 4 ලියනවා. ඊට පස්සේ ඔන්න මැද තියන්නේ නම පියදාස. පියදාසගේ සංඛ්‍යා දෙක තමයි 7 සහ 3. ඒ 7 සහ 3 ගුණ කරාම යටින් දාන්න පුළුවන් 21 කියලා. පියදාසගේ පහලින් තියෙන සංඛ්‍යාව තමයි 3. ඒක ගුණ කරනවා සිරිදාසට හිමි 10. එතකොට තුන් වාරයක් 10 30යි. පියදාසගේ ඉහලින් ලියලා තියෙන සංඛ්‍යාව 7 ඒක ගුණ කරනවා. සෝමදාස යටින් ලියලා තියෙන 4ෙන්. එතකොට ගුණ කරාම එනවා 7 4 28යි. එතකොට ගුණ කරන්න තියෙන සංඛ්‍යා තමයි 10 සහ 3 ගුණ කරාම සිරිදාස යටින් ලියනවා 30 කියලා 10 වාරයක් 3 30 නිසා. පියදාස 7 වාරයක් 3 21යි. පියදාස 7 වාරයක් 3 21යි. සෝමදාස 7 වාරයක් 4 28යි. අපි දන්නවා දැන් මේ නං 3 යටින් අගයන් 3ක් ඇවිල්ලා තියෙනවා. සිරිදාස යටින් 30, පියදාස යටින් 21, සෝමදාස යටින් 28. එවනම් අපි දන්නවා 30ද ලොකු 21ද ලොකු 28ද ලොකු. එවනම් වඩාත් විශාල සංඛ්‍යාව. වඩාත් විශාල සංඛ්‍යාව 30 වෙන නිසා අපි දන්නවා වැඩිම වේගයකින් ගඩොල් කපන්නේ සිරිදාස. අඩුම වේගයකින් ගඩොල් කපන්නේ පියදාස. හේතුව එයාගේ අගය 21ක් වන නිසා. ඔය ආකාරයේ ගැටලු ඔයාට සමහරට විවිධ මුහුණු වලින් හම්බ වෙයි. එතකොට දැනගන්න ඕනේ ඔයා මොන මුහුණු වලින් ආවත් මේක හදන ක්‍රමය මේකයි කියලා. මේ අච්චුවට දාලා ගඩොල් කපනවා වගේ මෙන්න මේ ක්‍රමයට දාලා මේ සිස්ටම් එකෙන් ගාන හදන්න. එතකොට තමයි ඔයා දක්ෂෙක් වෙන්නේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ, ගිය සතියේ නිවැරදි පිළිතුරු යොමු කරපු ආදරණීය දුවල පුතාලා නැත්නම් ඔයාලගේ යාළුවෝ ඔන්න චුට්ටක් මතක් කරන්නේ පාඩමට ඔයාලව සම්බන්ධ වෙලා ඉන්න බව අපිට දැනුණු නිසා. සෙනුජ දින්හස් පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය නිමේසි, ඔයත් පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලෙමයි. දිනිති මදුවන්ති අනුරාධපුර නාරන්ගොල ප්‍රාථමික විද්‍යාලය. මනුල ප්‍රමුදිත අනුරාධපුර හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලය. සුබෝධි විදර්ශනා කුඩා නිලුබෑව ගැමුණු මහවිද්‍යාලේ. සෙනුලි නෙද්දිනි අනුරාධපුර හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලය. ඉවෝනි ටියාසා අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසලේ. අසෙන් සුලක්ෂණ කැවිදිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ මුල ඉඳලම අසෙන් ඔයා අපට නිවැරදි පිළිතුරු යොමු කළා. ප්‍රබෝධ්‍ය සත්සරණී ගල්ලෙලිය ප්‍රාථමික විද්‍යාලය. සනුලි දහම්සා පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය. අනුහස් දම්සර පොළොන්නරුව සරුබිම ප්‍රාථමික විද්‍යාලය. කෙනුජා අනුහස් ඔරුක් මාන් කුලම් ප්‍රාථමික විද්‍යාලය. එවගේම සෙවුමි ඇඹුල්ගස්සය ප්‍රාථමික විද්‍යාලය. සිතුමි සිහන්සා අනුරාධපුර මරත්තේගම විද්‍යාලය. එවගේම අනන්ත අනුහස් මානේරුව ප්‍රාථමික විද්‍යාලය. එවගේම සනුල දම්සිත පැල්බැන්දියාව ප්‍රාථමික විද්‍යාලය. විනුදි විමංසා පොළොන්නරුව හිඟුරක ප්‍රාථමික විද්‍යාලය. ඔසඳ ගිම්හාන් පොළොන්නරුව නිකවැව ප්‍රාථමික විද්‍යාලය. ඉනුකි එසන්සා පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය. ගෙසඳි මුතු සමුදු මුල ඉඳලම නිවැරදි පිළිතුරු යොමු කළා විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය පොළොන්නරුව. සේජාන් හංසන කැවිදිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. අදිති සනපාලි බාලිකා ජාතික පාසල. අදිති දන්නවද අදිති කියන්නේ මොකටද කියලා? අදිති කියන්නේ අපට ආලෝකය සපේන මේ ලෝකයේ ලොක්කා. කවුද? හිරු. ඔන්න එහෙනම් අදිතිත් අපි පාඩමට සම්බන්ධ කරගෙන ඉන්නේ. මනුජය සේනානායක හැවෙන්තැන්නේගම විද්‍යාලයේ මඩාටුගම. හරිනි හිමාය පහල යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඒ වගේම සහලි චාතුර්යා ලැබුණෝරුව ප්‍රාථමික විද්‍යාලයේ. චාරුක දෙව්මිත් ඉහළ බුල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ ගල්නෑව. දෙව්මිනි කෞශල්‍යා පහල යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලය. එමනම් ආදරණීය දුවේ පුතේ, ඔන්න නිවැරදි පිළිතුරු යොමු කරපු ආදරණීය දූල පුතාලගේ නම් අපි කිව්වේ ඔයාලා පාඩමට සම්බන්ධ වෙලා ඉන්න බව දැනෙනකොට ඔයාලා නිවැරදි පිළිතුරු යොමු කරනකොට ඔන්න ගුවනින් ඔයාගේ නමත් අරගෙන ආවා. නිවැරදි පිළිතුරු යොමු කරන්න අදත් අපි ප්‍රශ්නයක් අහනවා. 071 80 76 77 3 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් විතරක් එවන්න. WhatsApp පණිවිඩයකින් ආවොත් ෆෝන් එකේ මෙමරි එක ෆුල් වෙනවා නේද? ඉතින් අපි යනවා ඊළඟ කොටසට. අපි අද පළවෙනි ප්‍රශ්න පත්‍රයක එන්න පුළුවන් ගණන් විශේෂයක් තමයි කතා කළේ. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, අපි සෝදානම් දෙවැනි ප්‍රශ්න පත්‍රයක පරිසරය විෂය මාලාවට අදාළ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. පාඩමක් හැටියට ඔයාලට ගේන්න ඇති අපි ලක්වැසිය පාඩම. ඒ ආශ්‍රයෙන් තමයි අද ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න වෙන්නේ. වෙලාව අනුව ගොඩක් වෙලා කතා කරන්න බැරි වෙයි. මං මුලින්ම ඔයාගෙන් අහන ප්‍රශ්නය, ලන්දේසි ජාතීන්ට අපේ රට යටත් වූ වර්ෂය කුමක්ද කියලා. ඔන්න දැන් දන්න අය කලබලයෙන් ඇති උත්තරේ කියන්නේ. කල්පනා කරලා බලන්නකො, ලන්දේසි ජාතීන් අපේ රට යටත් කරගත්තේ මොන අවුරුද්දේද කියලා. ඔය දන්නවා, මං ඔන්න උත්තර තුන කියනවා. ඔයාට උදව්වක් වෙන්න උත්තර තුනත් කියන්න. 1505 2 1796 තුන්වෙනි උත්තරය 1658. දැන් මේ වර්ෂ තුනම ඔයාට ගොඩාක් ආසන්න මතකයක් තියෙන සමීප අවුරුදු තුනක්. ඒ අවුරුදු තුන සමීප වෙන්නේ 1505 අපිට යම්කිසි විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. 1796 අපිට විශේෂ සිදුවීමක් නිසා මේ වර්ෂයත් අපට මතකයි. ඒ වගේම 1658 අපට මතකයි. ඔයා මතක තියාගන්න, විභාගේ ඉවර වෙන තුරු නෙවෙයි, ජීවිතේ තියෙන තුරුම. ඔන්න 1505 කියලා කියන්නේ පෘතුගීසීන් ලංකාවට පැමිණි අවුරුද්ද. ඒ වගේම 1796 කියලා කියන්නේ ඉංග්‍රීසීන් අපේ රටට ආව අවුරුද්ද. එහෙමනම් අපෙන් අහන්නේ ලන්දේසි ජාතීන් අපේ රටට ආව අවුරුද්ද, නැත්නම් ලන්දේසීන්ට අපේ රට යටත් වූ වර්ෂය තමයි අහන්නේ. ඒ අවුරුද්ද තමයි පුතේ 1658. 1658 කියන වර්ෂය තමයි නිවැරදි උත්තරේ හැටියට ඔයාගේ මතකෙට මම දෙන්නේ. ඔන්න දෙවැනි ප්‍රශ්නය. අලුතිනී බණ්ඩා හෙවත් කපුරුබස්ති බණ්ඩලාගේ දාවිත් හෙවත් ඩේවිඩ් දොම්පුල්ලේ වෙදරාල යන නම් වලින්, මේ අනුවර්ත නම් වලින් හැඳුන්වූ ජාතික වීරවරයා කවුද කියලා. අලුදෙනී බණ්ඩා හෙවත් කපුරුබස්ති බණ්ඩලාගේ දාවිත් හෙවත් ඩේවිඩ් දොම්පුල්ලේ වෙදරාල යන නමින් හැඳින්වූ අපේ ජාතික වීරවරයා කවුද කියලා. 1. ඇහැලේපොළ නිලමෙතුමා. 2. ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා. 3. ගොංගාලී ගොඩබණ්ඩා. 3. ගොංගාලී ගොඩබණ්ඩා. එහෙමනම් අපේ ජාතික වීරයෙක් මේ අලුදෙනී බණ්ඩා හෙවත් කපුරුබස්ති බණ්ඩලාගේ දාවිත් හෙවත් ඩේවිඩ් නැතන් දොම්පුල්ලේ වෙදරාල කියලා හැඳින්වුවේ පුතේ ගොංගාලී ගොඩබණ්ඩා. මෙයා තමයි කිව්වේ රාජසිංහ රජ පෙළපතට මට ඥාති සම්බන්ධයක් තියෙනවා, හිමිකමක් තියෙනවා කියලා මහනුවර මගුල් මඬුවේදී තුන් සිංහලයේ රජු ලෙස ඔටුනු පළඳලා ටික දවසකින් මෙයාට රජකම අහිමි වුණා. නමුත් ඔහු තමයි ගොංගාලී ගොඩබණ්ඩා. අපේ වීරරාජ නාමාවලියේ රන්නකුරෙන් ලියවුණු නමක් හේතුව තමයි පුතේ ඉංග්‍රීසීන් අපේ ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගෙන ලංකාවේ අහිංසක මිනිසුන්ට විවිධ තාඩන පීඩන ගෙන දෙනකොට ලොකු යුද ශක්තියක් නැති අපේ ලංකාවාසී තරුණ කණ්ඩායම් එකතු කරගෙන කැලෑවලට ගිහිල්ලා කැරලි සංවිධානය කරලා ඉංග්‍රීසීන්ට විරුද්ධව අපේ සිංහල නාමය රැකගන්න, මේ රට රැකගන්න ලොකු සටනක් කරපු අභීත සිම්පතිය. එහෙමනම් ඔන්න දැනගන්න ඕනේ ඉතිහාසය. ඊළඟ ප්‍රශ්නෙට අපි යන්න සූදානම්. ඊළඟ ප්‍රශ්නය බලන්න. පෘතුගීසීන් විසින් අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගත්තේ ඉංග්‍රීසීන්. එහෙමනම් පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඉංග්‍රීසීන් විසින් අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගත්තේ ඉංග්‍රීසීන් ලංකාවට පැමිණ වසර කීයකින්ද කියලා අහන්නේ. ඉංග්‍රීසීන් විසින් අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගත්තේ ඉංග්‍රීසීන් ලංකාවට පැමිණ වසර කීයකට පසුද කියලා. ආ දන්නවා. ඔන්න එහෙමනම් මම උත්තර තුනත් දෙන්නම්. අවුරුදු 19කින්, අවුරුදු 15කින්, අවුරුදු 18කින්. ඔන්න උත්තර තුන දුන්න. අවුරුදු 19කින්, අවුරුදු 15කින්, අවුරුදු 18කින්. එහෙමනම් අදනිය දුවේ පුතේ, අපි දන්නවා ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවට ආවේ 1796. එයාලා අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගත්තේ 1815. එමනම් 1796 ඉඳලා 1800 දක්වා තියෙන අවුරුදු 4ක්, 1815ට තියෙන එතන ඉඳලා තවත් අවුරුදු 15ක්. එහෙමනම් 4යි 15යි 19යි. ඉංග්‍රීසීන් අපේ රටට ඇවිල්ලා අවුරුදු 19කින් පස්සේ තමයි අපේ රට සම්පූර්ණයෙන්ම කන්ද උඩරටත් එක්කම ඔවුන් යටත් කරගත්තේ. ඔබ දන්නවා ඒ වෙනකොට අපේ රටේ හිටපු පාලකයා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ සිංහල රජ කෙනෙක් නෙමෙයි. සිංහල රාජනාමාවලියේ අවසන් රජු ලෙස සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. ඉන් පස්සේ තමයි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වෙන්නේ. මහනුවර තමයි අගනගරය කරගෙන හිටියේ. ඉතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජකම් කරනකොට තමයි අපේ රට සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වුණේ. එහෙමනම් අවුරුදු 19කින් තමයි ඉංග්‍රීසීන් ලංකාවට පැමිණ අවුරුදු 19කින් තමයි ලංකාව සම්පූර්ණයෙන්ම යටත් වුණේ. ඔවුන්ගේ අධිරාජ්‍යවාදී බලය අපිට ඒකෙන් පේනවා. ඔයා දන්නවා ක්‍රිස්තු වර්ෂ 1505 ලංකාවට ආව පෘතුගීසීන් අවුරුදු 153ක් විතර අපේ රට පාලනය කළා. රටේ මුහුදු බඩ පළාත් විතරයි පාලනය කළේ. අපේ රට මැද හිටපු රජතුමා හෝ මේ රජතුමාගේ අනසකට යටත්ව තිබුණු පාලන බල ප්‍රදේශ යටත් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ අවුරුදු 153ක් ගියාට පස්සෙත් පෘතුගීසීන්ට. එවකට හිටපු ලංකාවේ පාලකයන් පෘතුගීසීන්ට විරුද්ධව ලන්දේසීන්ගේ සහාය අරගෙන ලන්දේසී පෘතුගීසීන් එළවනවා ලන්දේසීන්ගේ සහයෝගය අරගෙන. එතකොට ලන්දේසිනුත් 1658 ඉඳලා අවුරුදු 150ක් විතර අපේ රට පාලනය කළා. අවුරුදු 149ක් විතර අපේ රට පාලනය කරලා තියෙනවා. ඉතින් ඔවුන්ටත් හැකියාව ලැබුණේ නැහැ මේ කන්ද උඩ රට රාජධානිය අල්ලගන්න. මුහුදු බඩ බලත් විතරයි ඔවුනුත් ඔවුන්ගේ පාලන බලයට නතු කරගන්න උන්ට හැකියාව ලැබුණේ. නමුත් සුදු අධිරාජ්‍ය වාදීන් එහෙමත් නැත්නම් මේ එංගලන්ත ජාතිකයන් නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රටට 1796 ඇවිල්ලා අවුරුදු 19ක් වෙනි ඉතා කෙටි කාලයක් තුල අපේ රට පුරා බලය අනසක පතුරවල ඔවුන් යුද අතින් ඉතා උසස් ජාතියක් ඒ වෙනකොට ලංකාවට සාපේක්ෂව ඒ ඔවුන්ගේ බලය විහිදුවලා ඔවුන් මේ බලය තහවුරු කරගන්නවා ලංකාවෙම අවුරුදු 19ක් වගේ කෙටි කාලයක් තුල. ඊට පස්සේ ඔවුන් අවුරුදු 150කට ආසන්න කාලයක් ඔවුනුත් අපේ රට පාලනය කරනවා. ඉතින් 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි අපිට නිදහස ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 130ක් වගේ කාලයක් ඔවුනුත් අපේ පාලනය අපේ රට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙනවා. හොඳයි. එමනම් ඊළඟ ප්‍රශ්නෙට අපි යන්න සූදානම් වෙන්නේ පුතේ. පෘතුගීසීන් තෙරෙහිව සටන් කළ රණකාමී රජ කෙනෙකි කියලා හඳුන්වන්නේ උත්තර තුනක් දෙනවා. වීර දුටු ගැමුණු රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, සීතාවක රාජසිංහ රජතුමා. පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ රණකාමී රජ කෙනෙකි කිව්වහම පුතේ අපිට මතක් වෙන්නේ සීතාවක රාජසිංහ රජතුමා. මේ රජතුමා යුදකාමී රජ කෙනෙක් හැටියට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ යුද්ධයට කැමති. යුදකාමී. ඉතින් සීතාවක රාජසිංහ රජතුමාගේ පාලන කාලය තුළ ඇතිවෙච්ච මේ මුල්ලේරියා සටන පිළිබඳව අපේ ඉතිහාසයේ සටහන් වෙනවා. මුල්ලේරියා සටන කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ මේ රජතුමාගේ අවසානය ළඟා කරලා දෙන්නත් හේතු වෙච්ච සටනක්. මේ මුල්ලේරියා ප්‍රදේශයේ තමයි මේ සටන ඇති වුනේ. පෘතුගීසීන්ට විරුද්ධව විශාල ලේවැගිරීමක් ඇති වුණාලු මේ මුල්ලේරියා සටනේදී. ඉතිහාසයේ හඳුන්වලා තියෙන්නේ මුල්ලේරියා වෙලෙහි වතුර ලියට හැරුණා කියලා. මෙයාගේ පුංචි කාලේ නම ටිකිරි කුමරු. ටිකිරි කුමාරයා කියලා තමයි පුංචි කාලේ හැඳින්වෙන්නේ. ඒ වගේම ඉතා අඩු වයසකදී ඔටුනු පළඳිනවා. රජ වෙන්නේ ඉතාම අඩු වයසේදී. ඉතින් ටිකිරි කුමාරයා නමින් රජකම් කරලා යුද්ධයට උපන් කුමාරයා කියලා හැඳින්වෙයි. ඉතින් මේ මුල්ලේරියා සටනේදී මුල්ලේරියා සටන ජයගත්තා. නමුත් පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් පතුලේ ඇනිලා ඒක වන වෙලා තමයි මේ සීතාවක රාජසිංහ රජතුමා මැරුණ කියලා කියන්නේ. ඉස්සර කාලේ බෙහෙත් එහෙම අඩුයි. ගොඩක් විට සිංහල වෙදකම් එහෙම නැත්නම් යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් තමයි ලෙඩ සනීප කරේ. ඉතින් සමහර මේ විස බහින්න කියලා මතුරපු එතන හිටපු ගොඩාක් අය මැතිරුවලු. ඒ අතර රජුට විරුද්ධවාදීන් පිරිසක් මතුරලා තියෙන විස බහිනව වෙනුවට විස නගින්නලු. ඊට පස්සේ මේ උණ කටුව වැඩිච්ච විස වැඩි වෙලා මැරුණා කියලා තමයි කියන්නේ. මේ කාලේ රටේ දුර්භික්ෂයෙකුත් තිබුණා. වැස්ස අඩුයි. ඒ වගේම පිට රටින් එවන කිසිම දෙයක් මෙයාලා එවලත් නැහැ. මේ සම්බාධක වගේ පනවල. ඒ හින්දා මේ රජ කාලය තුල සීතාවක රාජසිංහ රජුගේ කාලය තුල බොහෝ දුෂ්කරතාවලට මිනිස්සුන්ට මූණ දෙන්න වෙලා තියෙනවා. බඩු මිල ඉහළ ගිහින් තියෙනවා. කොච්චරද කිව්වොත් කොළඹ කොටුවේ බලල් මසුත් ගිනි ගණන් වුණා කියලා තමයි ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔය අහලා ඇති මේ ගැන කියවෙන පුංචි නිර්මාණයක් තියෙනවා. අපි කියමුද පොඩ්ඩක්. අහලා තියෙනවද කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා කියලා? බලන්නකෝ. කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා, යුදෙට උපන් කුමරායෙයි නමක් ඇති වුණා. මුල්ලෙරියා වෙලෙහි වතුර ලේට හැරවුණා. ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා. නිතර නිතර සීතාව කරන බෙර වැයුණා. කොළඹ කොටුවේ බලල් මසුත් ගිනි ගණන් වුණා. පරංගි දේසේ රජුටත් මරවුන ගෙනුනා. රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා. රුසි රූපෙතං ගොඩ උයනට පවා ලංුණා. නපුරු උණ කටුව පතුලේ නිවන වුණා. එක් වෙසිටි සෙවොම මතුරා විසද වැඩි වුණා. රාජසිංහ දෙවි නාමේ ලොවේ නැති වුණා. එහෙමනම් ආදරණීය දේපති, අපි අද පාඩම අවසන් කරන්න හදන්නේ. එහෙමනම් අද ඔයාලගෙන් මම අහන ප්‍රශ්නය තමයි, රාජසිංහ රජතුමා පෘතුගීසීන් සමග සටන් වැදුනේ කුමන ස්ථානයකදීද කියලා. මේ ගීත කොටසෙත් තිබුණා, මම කියපු ටිකෙත් තිබුණා. රාජසිංහ රජතුමා පෘතුගීසීන් සමග සටන් වැදුනේ කුමන ස්ථානයකදීද කියලා තමයි මම ඔයාලගෙන් අහන්නේ යහමදේ ගීතේ.
කටේ කිරි සුවඳ යන්නද යුදට උපන් කුමරායයි පතල වුණා. Thank you. සිංහ දෙවි නාමේ කියා නැති වූ